तस्से भगवतु अरहतो सम्मा संबुद्धस्ते नमो तस्से भगवतु अरहतो सम्मा संबुद्धस्ते नमो तस्से भगवतु अरहतो सम्मा संबुद्धस्ते आनापान सतियस्से परिपुन्ना सुभाविता अनुपुंबं परिचिता यथा बुद्धेन देशिता सो इमं लोकं पभासेति अभ्भामुत्तो चंदिमाति तुलोकाग्रु सम्मा संबुद्धजानन वहंसे वदाल आनापान सति भावना संबंध उपदेशात्मक आनापानसति यस्से परिपुन्ना सुभाविता भिक्षु भिक्षुनी उपासक उपासिकादि यम योगावचरेकु विसिं आनापानसतिय परिपूर्णव सुभावित करन लद्दे नम अनुपुब्बं परिचिता अनुपिनवेलिं प्रगुण करन गन्ना लद्दे नम सो इमांगलो यथा बुद्धेन देशिता सर्वज्ञन वहांसे देशु आकारें प्रगुण करगन्ना लदेनं सो इमांगलो कं अभासेति अभ्भामुत्तो वचंदिमा योगावचर्या फसलोस्वाक ओहोदासक अहस गगनतलयहि वलागबिन्मुत अहसहि बेबेलेने संदमानलाक वागे तमंगे आत्म भाव संख्यात लोकय बबुलोनकिनिव गाथाम केतुतेर सिद्धार्थ कुमारयन वहंसे इपदी पस्मा सेदी वप्पुर पसलोस्वा कोहो दावस वप्मंगुल उललेदी दामगास्यवनेही स्वाल्प विवेक्याक लगुन वीट आनापान सति भावनाविं प्रतमध्धानी पदेवा ඒ වෙලාවේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ අවස්ථාව සුද්ධෝදන රජතුමා දැක තමන්ගේ උතුම් පුත්‍රවරට වන්දනා කළා. ඒ ආනාපාන සතිය එසේ කුඩා අවදීදී පවා බෝසතුන් වහන්සේට ප්‍රගුණ වුණේ ඈත අතීතයේදී අනන්ත ජාති සතසහස්රයන්ෙහිදී මැනවින් ප්‍රගුණ කරගෙන සිටි නිසයි. පංලක්ෂ දුලොස්දහස් විචියාටනම බුදුසසුන් හිදීද අබුද්ධෝත්පාද කාලයන් හිදීද මහාබෝධි සත්වයන් වහන්සේ මේ ආනාපාන සතිය අතිශයින්ම ප්‍රගුණ කරගෙන තිබුණා. ඒ කාලයේදී ආනාපාන සතිය විදර්ශනාවට හැරෙන්නේ නැතුව වෙන්න ඇති සමත භාවනා වශයෙන් අංග සම්පූර්ණ වැඩි. හැබැයි බුද්ධෝත්පාද කාලවලදී නම් ආනාපාන සතියෙන් අනුතුළු විදර්ශනාවට හැරිලා තියෙනවා. සංඛාරුපේක්ඛා ඥානය දක්වා විදර්ශනාවට ලා තියෙනවා ඒ බුද්ධෝත්පාද කාලයේ. ලෝතුරා බුදු වීම සඳහා ගෝමුලාරා වැඩ ඉඳගෙන පළමුවෙන්ම ආරම්භ කළේ ආනාපාන සති කර්මස්ථානය. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර චතුර්ථ ධානය දක්වාම සමාපත්‍ය උපදවා ඉන් අනතුරුව සියලුම අර්පණා සමාපත්‍ය අර්පණා ධ්‍යාන අර්පණා කර්මස්ථාන වැඩි. එසේ වැඩිම නිසා උන්වහන්සේට ඒ රාත්‍රියේ ප්‍රථම යාමයේ මධ්‍යම යාමයේ අභිඥා උපදවා ගන්න පුළුවන් වුණේ. ආනාපාන සතියින් පමණක් අභිඥා පහළවෙන සිතක් නැහැ. ඒ සඳහා දසකසින වැඩි යෙතුම වෙනවා. ඒ ආනාපාන සති කමඨහණින් ධ්‍යාන උපදවාගෙන දසකසින සමාපත්තිය උපදවාගත් බැවින්ුයි ඌර්වේ නිවාස ඥානෙ සහ දිව්‍යං චක්ෂුරුභිඥානෙ උපදවන්න පුළුවන් වුණි. එයින් පැහැදිලි වෙනවා මේ ආනාපාන සති කර්මස්ථානය සෑම කර්මස්ථාන භාවනාවකටම පුරෝගාමී වූ පුරේචාරී වූ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යෙෂ්ඨ වූ උත්තම වූ භාවනා කර්මස්ථානයක් බව මහා සතිපට්ඨාන සූත්‍රාංක දේශනාවේ තියෙනවා. භාවනා කර්මස්ථාන 21ක් එයින් දෙකක් පමණක් සමත ඌරුවාංගම භාවන. අනි සියල්ලම කෙලින්ම ඉරුජුවම විදර්ශනා භාවන. ඒ සියලුම කර්මස්ථානයන්ට පළමුවෙන් ප්‍රකාශ කොට වදාළේ ආනාපාන සතියයි. එනිසා මෙය මහා පුරුෂ භාවනාවක් හැටියට හැඳින්වෙනවා. ලෝතුරා බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා බුදු වීම සඳහා පාදක කරගනු ලැබෙන්නේ ආනාපාන සති කර්මස්ථානයි. මේ මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති කර්මස්ථානය යත බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන්ම යම් කෙනෙකුට අනුපිළිවෙලින් ප්‍රගුණ කරගන්නා ලදනම් භාවිතා බහුලීකృత කරගන්නා ලදනම් ඒ යෝගාවචරයාට පුළුවනි තමන්ගේ ජීවිතේ බබළුවා ගන්නට. ඒ කියන්නේ සීලවම ධ්‍යාන සමාධි සමාපatti අභිඥාවල විපස්සනා මාර්ගඵල උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් බබළුවා ගන්න පුළුවන්. එනිසා ආනාපාන සති කර්මස්ථාන භාවනා ගැන අපි වඩ වඩා කරුණ වටහාගෙන තිබීම වටිනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සතිපට්ඨාන සංයුක්තයේ පටිසම්භිදා මග්ගපාළී සතිපට්ඨාන කතාවෙහි විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයේ විනය පිටකයේ පරාජික පාළියේ තවත් බොහෝ තැන්වල මේ ආනාපාන සති කර්මස්ථානයේ සවිස්තරව දැක්වෙනවා. ත්‍රිපිටක ධර්මයේම මේ සඳහන්ව තියෙනවා ආනාපාන සති කර්මස්ථානය. එනිසා මේ ආනාපාන සති කර්මස්ථානයේ මූල කර්මස්ථානයක් හැටියට ගන්න පුළුවන්. චරිතාපදාන වශයෙන් කර්මස්ථාන බෙදා දක්වන විසුද්ධි මාර්ගයේ ආනාපාන සතියේ දක්වා ඇත්තේ චරිත වශයෙන් මෝහ චරිතයට සහ විතර්ක චරිතයටයි. නමුත් ලෝතුරා බුදු වෙන ප්‍රඥාවෙන් අගතන්පත් මහා බෝසතාණන් වහන්සේ පවා මෙය මූල කර්මස්ථාන කරගත් බැවින් සෑම චරිතයක් ඇත්තෙකුටම සුදුසුයි කියන එක පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව භාවනා අතුරෙන් ශාන්ත වූ ප්‍රණීත වූ භාවනාව. එනිසා ආනාපාන සති සූත්‍රයේ දැක්වෙන්නේ අයංචකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝ චසේචනකෝ ච සුකෝච විහාරෝ උප්පන්නුප්පන්නේ ච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේති රූපසමේති කියන මේ ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කරගන්නා ලදනම් ශාන්තද වෙනවා, ප්‍රණීතද උතුම්ද වෙනවා, මధుරද වෙනවා, සැප විහරණයක්ද වෙනවා, උපනුපං අකුසල සිටිවිලි ඒ ශනේහි ප්‍රහාණය කරනෝද වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය මුල් තැනට ගන්න භාවනාව. මෙය වැඩිම සඳහා කැමැති යෝගාවචරයෙකු විසින් දස පලිබෝධයන්ගෙන් වැලකීම අත්‍යවශ්‍යයි. දස පලිබෝධ කවුරුත් අහලා තියෙනවා. ඒවායින් වැලකී භාවනා පටන් ගැනීම අවශ්‍යයි. ආවාචෝ ආවාසෝච කුලං ලාභෝ ගණෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේ දස. මේ දස පලිබෝධයන් අපි වෙන් කරගන්නට ඕනේ. එයින් වෙන් වෙන්නට ඕනේ. එයින් නිදහස් වෙන්නට ඕනේ. ආනාපාන සතියේ පමණක් නොව කවර හෝ මූල කර්මස්ථානයක් වඩනු කැමති යෝගාවචරයෙකු විසින් මේ දස පලිපෝධයන්ගෙන් තොරව පටන් ගන්නට ඕන. ඊළඟට ආරණ්‍යක රුක්ක මූලයක ශූන්‍යාගාරයක විවේකස්ථානයකට වී උඩුකය කෙලින් තබාගෙනම වාඩි වීම අවශ්‍යයි. මුල් අවස්ථාවේදී ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රගුණ කරගනු පිණිස පළමුවර උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි. එනිසයි පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නිසීදති කිවි. වාඩි වෙනවා උඩුකය කෙලින් තබාගෙන. නාසිකා අග සිහිය පිහිටුවාගෙන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිවි ආශ්වාස ප්‍රශ්වාස දෙකට අභිමුඛව සිහිය පිහිටුවා ගන්න. එතකොට මෙහිදී යථා බුද්ධේන දේශිතා කියා වදාළ උපදේශයට අනුවම කළ යුතු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රවරු වෙනත් යෝගීවරු මේක නන් ආකාරයෙන් වඩන සිරිතක් තියෙනවා. හට යෝගීන්ගේ ප්‍රාණායාම කියන ක්‍රමයට අනුව මේක හාත්පසින් වෙනස් වූ ආනාපාන සතියක් තියෙනවා. ආශ්වාසය ආරම්භයේදී නාසිකාව, මැදදී හෘදය, අගදී නාභි. ප්‍රශ්වාසයේ මුල නාභිය, මැද හෘදය, අග නාසිකාව කියලා ස්ථාන තුන බලබලා ඒ අය වඩන. එපමණක් නෙමෙයි ආශ්වාස ප්‍රශ්වාස පාලනය කරන. ඒ කියන්නේ එකේ සිටන් පහ දක්වා ගණන් කරන තුරු එක නාසය දුරකින් හුස්ම ගන්නවා. එකේ සිටන් 10 දක්වා ගණන් කරන තුරු හුස්ම රඳවා ගන්නවා. එකේ සිටන් 5 දක්වා හුස්ම අනිත් නාස්පුඩියෙන් පිට කරමු. මේ විදිහට අනුපිළිවෙලින් එකේ සිට 100 දක්වා හුස්ම නවත්වා ගන්න හැටියට ඒගොල්ලෝ පුරුදු කරනවා. ඒ වාට කියනවා ප්‍රාණායාම. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දිගු කලක් පැවැත්වීම. ඒක එක්තරා හට යෝගීන්ගේ භාවනා මාර්ගය. නමුත් ඒකින් කිසිම ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ. එය යෝග ව්‍යායාමයක් පමණයි. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතිය අනුපිළිවෙලින් වැඩීමෙන් ධ්‍යාන සියල්ල යන්නේ රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති කියා වදාළ උපදේශය. සිහියෙන්ම ආශ්වාස කරයි, සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. ඒ මුළු කර්මස්ථානයේ මේක වචන දෙකකින් පහදා දුන්නේ හැටි. ආශ්වාස ප්‍රශ්වාසයේ වඩන්ට සතිය අත්‍යවශ්‍යයි. උපට්ඨිත සතිස්සාහම් භික්ඛවේ ආනාපාන සති සමාධින් වදාමි නෝ මුට්ඨ සච්චස්ස. මෙහෙම දේශනාවක් තියෙනවා. එළඹ සිටි සිහියත්තාටම ආනාපාන සතිය වැඩෙන්නේ යැයි දේශනා කරමි. සිහි මුලා වූවහුට ආනාපාන සතිය නොවැඩෙයි. ඒක 100%ක් සත්‍යයි. ඒ කියන්නේ සතිය ඇතුත් පමණයි ආනාපාන සතියෙන් සමාධි වැඩෙන්නේ. විශේෂයෙන්ම අපේ චිත්තසංතානයෙහි මේ සමාධි පාක්ෂික ධර්මයන් අතුරින් සතිය මුල් තැන ගන්න. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධි පාක්ෂික ධර්ම දෙකක් සම්මා වායාම සම්මා සති කියලා. ඒක සම්මා සමාධියට අත්‍යවශ්‍යයි. සම්මා වායාම සම්මා සති. වායාම කියන්නේ වීරිය, සති කියන්නේ ස්මෘතිය. එයින් මේ සතිය කියන එක අත්‍යවශ්‍යයි සමාධි වඩන්න. සතිංච ක්වාහම් භික්ඛවේ සම්බත්තිකං වදාමි නවිනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහෝ හෝති කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ සතිය හැම තැනම අවශ්‍යයි, හැම විටම අවශ්‍යයි, හැම ක්ෂණයකදීම අවශ්‍යයි. ඒමත් නිසාද සතිය නැත්නම් සිතේ වැඩීම කියන්නේ වීරියේ වැඩි දියුණු වීම හෝ අඩු වීම හෝ තේරුම් ගන්න බෑ. මේ සතිය ඇතොත් පමණයි වීරිය අඩු වැඩි කරන්න පුළුවන්. ලෝණ දුහුකණං විය සබ්බ සූප ව්‍යංජනියසු කියලා තියෙනවා. අට කතා. ඒ කියන්නේ සෑම සූප ව්‍යංජනයකට ලුණු දමන්න වාගේ සෑම කටයුත්තකදීම, සෑම ඉරියව්වකදීම, සෑම චිත්තක්ෂණයකදීම මේ සතිය අත්‍යවශ්‍යයි. මේ සතිය ඇතොත් පමණයි ආනාපාන සමාධි වැඩෙන්නේ. ඒක නිසා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. සිහියෙන්ම ආශ්වාස කරයි, සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙතන සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී යෝගාවචරයා ප්‍රවේශම් වේතු කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස වඩා ප්‍රකට වීම සඳහා සමහර විට සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න හිතෙනවා. එසේ නොකළ යුතුයි. සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියොත් ටික වේලාවකින් විහසක් විඩාවක් ඇති වෙනවා. ඒ සමාධියට බාධාවක්. මෙතන තියෙන්නේ ස්වභාවිකම හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කෙරෙන ආකාරය බලා ගැනීම පමණයි. ඒ බලා ගැනීමේ ක්‍රම ඉදිරියට පහදා දීලා තියෙනවා. Digang was a santo, digang was a sami di pajana, digang wa pasa santo, digang pasa sami di pajana, tikine dipadino, rasang was a santo, rasang was a sami di pajana, tirasang wa pasa santo, rasang pasa sami di pajana, tikine dipadino, me aswas a praswas a deke pavetm, terunganima to pedestuna. ආස්වාස ප්‍රස්වාස දෙකේදී නාසිකා අග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ අග ස්පර්ශ වන තැනක් තියෙනවා. ස්පර්ශ වන තැන වැඩි වේලාවක් ආස්වාස වෙමින් වැඩි වේලාවක් ප්‍රස්වාස වෙමින් පවතිනවා නම් ඒක තමයි දීර්ඝ ආස්වාස ප්‍රස්වාස. ඒ සඳහා අමුතු වචන සිහි කරන්නේ නැහැ. මේ දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියලා හිතන්නේ තියෙන්නේ ඒ බව තේරුම් ගැනීම නුවණින් දැන ගැනීම පමණයි. ආශ්වාස ගන්නකොට හුස්ම ගැනීමේදී ආශ්වාස 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 වැඩි වේලාවක් සිහි කරන්න හැකිනම් ඒ තමයි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස. කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස වැටෙන අවස්ථාවල කෙටියෙන් කෙටි වේලාවකින් සිහි කළ යුතු වෙනවා. නිසා කාලයේ අනුවයි දීර්ඝ බව කෙටි බව තේරුම් ගන්න. යෝගාවචරය විසින් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී සිහි කිරීමේදී නාසිකා දොරටුවේ නැතන තැන ලකුණක් වශයෙන් තබාගෙන ආශ්වාස ප්‍රශ්වාස කියන හුස්ම රැල්ල පමණක් බැලිය යුතුයි. ඒ හැපීම අනුව ස්පර්ශය මෙනෙහි නොකළ යුතුයි. දැනීම මෙනෙහි නොකළ යුතුයි. වේදනාවක් මෙනෙහි නොකළ යුතුයි. සීතල කුණුසුමක් ඒ කුෂ්මරැල්ල සීතල උණුසුම මෙනෙහි නොකළ යුතුයි. වායෝ ධාතුවක් කියලා මෙනෙහි නොකළ යුතුයි. එවාගෙම රූප කලාපයක් කියලා මෙනෙහි නොකළ යුතුයි. මේ විදිහට මෙනෙහි කරන්න ගියොත් එහෙම ඒක ආනාපාන සතියේ නොවේ විදර්ශනාරමුණක් කියලා. ආනාපාන සතියේ සම්මුතිය. ආනාපාන කියන්නේ සම්මුතියක් ප්‍රඥප්තිය. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියන කුෂ්මරැල්ල. හුස්මරැල්ලම මෙතන අරමුණු කළ යුතු වෙනවා. සිය හුස්මරැල්ල අතරක් නෑර මනා සිහියෙන් මනා නුවණින් මේ දීර්ඝ ආශ්වාසයයි මේ දීර්ඝ ප්‍රශ්වාසයයි මේ කෙටි ආශ්වාසයයි මේ කෙටි ප්‍රශ්වාසයයි කියලා නුවණින් දැන දැන ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙනෙහි කරගෙන යාමේදී සම්බකාය පටි සංවේදී අසසි සාමීති සික්ඛතේ සම්බකාය පටි සංවේදී පසසි සාමීති සික්ඛති කියන අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. දීර්ඝ ඌද කෙටි ඌද ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකා අග ආරම්භයක් පැවැත්මක් අවසානයක් දකින්න පුළුවන්. ආශ්වාසයේ ආරම්භය ආශ්වාස වෙමින් පැවැත්ම ආශ්වාසයේ අවසානයි. එවාගේම ප්‍රශ්වාස වීමේ ආරම්භය ප්‍රශ්වාස වෙමින් පැවැත්ම ප්‍රශ්වාස වී අවසානයි. මේ කියන අවස්ථා තුනම නාසිකා දොරටුවේ දැන දැන මෙනෙහි කරන්න පුළුවන්. ඒකයි සබ්බ කාය පටිසංවේදී කිව්වේ. මුළු සකල ශරීරයේ නෙමෙයි ආශ්වාස සමූහය ප්‍රශ්වාස සමූහය කියන එකයි සබ්බ කාය කිව්වේ. එතකොට මේ සබ්බ කාය පටිසංවේදී කියන අවස්ථාව යෝගාවචරයාට මුණ ගැහෙන වෙලාවේදී හිත විසිරී යන්නේ නැහැ. හිත විසිරී යනවා නම් ස්ථාන තුනේ පේන්නේ නැහැ. පටන් ගැනීම, පැවැත්ම, අවසානි කියන එක එක හුස්ම රැල්ලක් ගානේ තුන් අවස්ථාව දකිනකොට හිත විසිරී යන්නේ නැහැ. හිත විසිරී යනවා නම් තුන් අවස්ථා පේන්නේ නැතු වෙනවා. හිත විසිරී යන්නේ නැත්නම් ඒ අවස්ථා ඉතාම වැදගත්. එතකොට මේ හිත විසිරී නොයන තත්ත්වයට මුලමෙදාගේ පේන හැටියට සිහිය පවත්වාගෙන යාමේදී යෝගාවචරයාට දැනෙන්න පටන් ගන්නවා සමාධි නිමිති. ආනාපාන සති සමාධි නිමිති පේන්න පටන් ගන්න. ඒ අවස්ථාව බොහොම වැදගත්. යෝගාවචරයාගේ ඉතා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ තමාගේ හිතේ පවත්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන සංඥාවනේ. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ යම් කිසි වර්ණයක් තියෙනවා. දැන් අපි නිදසුණක් ගන්නවා නම් වායෝ කසන වැඩිීමේදී ඒ සුළඟ ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ සුළඟ අරමුණු කරගෙන වායෝ කසනේ වර්ණකොට ඒකේ වර්ණයක් පේන්න පටන් ගන්නවා. පළමුවෙන් අලු පාට, ලා සුදු පාට වර්ණයක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ පටිභාග නිමිත්තෙනුවට බොහෝම පැහැදිලි කැඩපතක් වාගේ පැහැදිලි වර්ණයක් පේනවා. ඒ වගේ මේ අස්වාස පස්වාස අරමුණෙත් ඇහැට පේන්නේ නැතුණාට හිතට අරමුණක් වශයෙන් වර්ණයක් පේනවා. ඒ බොහෝසෙන් ලා සුදු පාටක් අලු පාටක් වාගේ වර්ණයක් මුලින් පෙනේවි. ඒ තමයි උග්ගහ නිමිත්ත කියන නිමිත්ත. ඒ වෙනකොට හිත පරිකර්ම සමාධියෙන් සමාහිතයි. තමාගේ ශරීරයේ බොහෝම සැහැල්ලු වෙලා දැනේ. ශරීරයේ සමාධි වෙලා ඇඟිල්ලක්වත් හෙලවෙන්නේ නැහැ. ඇසිපියවත් හෙලවෙන්නේ නැහැ. ඒ වෙලාවට පරිකර්ම සමාධියෙන් අර උග්ගහ නිමිත්ත දකිනවා. හැබැයි ඒ දැක්ක දේ ගැන හිත විහිදී ගියොත් වහා මේක නැති වෙනවා. ඒක නිසා එක නැති වෙන්නේ නැති වෙන්නේ ඒක පිහිටන්නට නම් ඒ ගැන කිසිම හැඟීමක් හිතන්නේ නැතුව දැන් මට නිමිත්තක් පහළ වුණා කියලාවත් හිතන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පවත්වා ගන්න ඕනේ. සෝ සතෝ වාසසති සතෝ පසසති කියන උපදේශයට අනුව සිහියෙන් ආස්වාස ප්‍රස්වාස දෙකම කෙනී කර ගන්න ඕනේ. තවත් දුරට ඒ පේන උග්ගහ නිමිත්ත ප්‍රභාස්වරයෙන් පටන් ගන්නවා හිතේ සමාධි ශක්තිය වැඩිනකොට. දැන් පරිකාරම සමාධි අවස්ථාවේ නීවරණ තියෙනවා. හැබැයි නීවරණ කර්මක් විස්කම්බනේ මේ තදංග වශයෙන් යට වෙලා. නමුත් තවදුරට ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිට සමාධිමත් වෙනකොට උපචාර සමාධියේ පහළ වෙනවා. උපචාර සමාධි කියන මේ අවස්ථාවේ පංච නීවරණ විස්කම්බනේ වෙනවා. ඒ නිසාර එනිමින් තිබුණු උග්ගහ නිමිත්ත ඉතාමත්ම පැහැදිලි ප්‍රභාස්වර තත්ත්වයට පත් වෙනවා. ඒ හරියට දිලිසෙන කැඩපතක් වගේ. එහෙම නැත්නම් තා පිරිසුදු පුළුන් ගොඩක් වගේ. දිලිසෙන සුදු පාට පුළුන් ගොඩක් වගේ. සුදු පාට වලාකුලක් වගේ. සුදු පාට සඳ මණ්ඩලක් වගේ. සුදු පාට අවකාශයක් වගේ. එක එක්කෙනාගේ සංඥාවට අනුරූපව ඒ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. සමහර ඉදී පාට හවඩියක් වගේ, සුදු මල් වට්ටියක් වගේ, නැත්තම් මුතු කැට මැණික් කැට වගේ, මුතු වැලක් මැණික් වැලක් වගේ, තරු කැට වගේ ඔය නෙවෙයි ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්ත පහළනේ. හැබැයි බොහෝම පැහැදිලි. ඒ වෙලාවට හිත කොහෙවත් විසිරියන්නේ නැහැ. ඒ වෙලාවට හිත හරියම සාන්තයි. ශරීරෙ නොදැනී යනවා. ශරීරයේ පස්සද්ධියෙන් පිරීලා, ශරීරයේ ප්‍රීතියෙන් පිරීලා, එවාගේම ශරීරයටත් හිතටත් පුදුමාකාර සනුසුමක් සැපයක්. මේ වාගේ ලක්ෂණ සියල්ලම ඇති වෙනවා මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වන උපචාර සමාධි අවස්ථාවේ. හැබැයි යෝගාවචරයා ඒ උග්ගහ නිමිත්ත ගැනවත් ප්‍රතිභාග නිමිත්ත ගැනවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. පත් නිමිත්තක් පහළ වුණා මගේ හිත දැන් හරිම දියුණුයි, වෙන අයට වාගේ ලැබෙන්නේ මට තමයි මෙහෙම ලැබෙන්නේ කියලා හැඟීම් ආවොත් ඒක සංවර කරගන්නට ඕනේ. එimhe හැඟීමක් ආවොත් ඒක වහාම පිරිනව. ඒ සමාධි නිමිත්ත වැටෙනවා. එimhe හැඟීමක් නැතුව සාන්තව ඉවසීමේ යුතුය, සිහියෙන් යුතුය භවනාවේ දෙන්නට ඕනේ. ඒ ප්‍රතිභාග නිමිත් අවස්ථාව හොඳට වෙනමින් තියෙනකොට එපමණකින් දිහා ලැබුණා නෙමෙයි. ඒක වැඩි වේලාවක් පවත්නාසේ ස්ථිර කරගන්නට ඕනේ. ඉස්තර කර ගැනීම සඳහා නැවත නැවත අදිෂ්ඨාන කරමින් වැඩි වේලාවක් පවත්වා ගන්නට ඕන. වැඩි වේලාවක් පවත්වා ගැනීමේදී තමාගේ අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියා වදාළ පරිද්දෙන් සිහිය නාසිකාග පිහිටියා වගේම මේ ප්‍රතිභාග නිමිත්තද නාසිකාගට සමීපව එනවා. සමාරේත මුළු මුහුණම වැහුණවාගේ දැනෙනවා. සමාත මුළු කාමරයේම කුටිය එහෙම් පිටින්ම සුදු පාටින් වැහුණා වගේ දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ ප්‍රතිභාග නිමිත්තෙහි සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන අවධානය පිහිටුවාගෙන සිහියෙන් බලාන සිටියකයි. නැවත නැවත ප්‍රතිභාග නිමිත්ත නැති වුණොත් අදිෂ්ඨාන කළ නැවත නැවත ගන්නට ඕනේ. විනාඩි 20, විනාඩි 30, විනාඩි 40, විනාඩි 50 පැය වොම කාලේ වින්කර කර මේක බලන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ. දැන් සමාධි ශක්තිය හොඳට පිහිටියන් පස්සේ අදිෂ්ඨාන කරන්ට ඕන, ආවර්ජනා කරන්ට ඕන ප්‍රථම ධ්‍යාන. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පවතිවා පහයි පිහිටාවා ලැබේවා කියලා හිතනකොටම සමා අර මුලින් තිබුණු උපචාර සමාධියට වඩා සිය ගුණයකින් ප්‍රණීත වූ චිත්ත සමාධිය ශනිකව ලැබෙනවා. ඒ ශනිකව ලැබෙන්නේ පළමුවෙන් ලැබෙන සමාධිය ඒක චිත්තක්ෂණිකයි. එක චිත්තක්ෂණයක් තියෙනවා. චිත්තක්ෂණ දෙකක්. හැබැයි නැවත 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 ආවර්ජන කර කර ඒ ප්‍රථම ඥාන සමාධියටම පත් වෙන්නට ඕන. එහෙම විනාඩි 30ක් විනාඩි 45ක් පැයක් අදිෂ්ඨාන කර කර ප්‍රථම ඥානෙ නැවත 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 සමාධියට ඕන. ඒ සඳහා තමයි ආවර්ජන කරන්න ඕන. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥාන අර්පණාව පහළ වේවා. සමාධිමි ප්‍රවාගී හිතවිලි පහළ කරනකොට අයමත් ඒ අර්පණ ලැබේ. මුලින්ම අර්පණාව වශීකරණ ලබන්නේ ආවර්ජනාවෙන් පමණයි. ආවර්ජනාවයි සමාපජ්ජනය. අදිෂ්ඨාන ගුට්ටාන පච්චවේක්ෂණා කියන මේ වශීතා තුන භාවිතාකෝන් ලබන්නේ හොඳට ප්‍රගුණ වුණාමයි. ඊළඟට දැන් ඉතින් හිතූ කෙනෙහි පටිභාග නිමිත්ත මේ පහළ කරගන්න පුළුවන්. හිතූ කෙනෙහි ඒ ප්‍රථම ධ්‍යාන අර්පණයට පත් වෙන්න පුළුවන් වුණාම අර අදිත්තාන ගොට්ටාන පච්චවේකන තුනක් කරන්නට ඕන. අදිත්තාන කියන්නේ මම මෙච්චර වෙලාවක් මේ විනාඩි 5 මේ විනාඩි 10 මේ විනාඩි 15 ආදිවාසීන් වෙලාව නියම කරගන්නවා සමාධියට. ගොට්ටාන කියන්නේ මම මෙච්චර වෙලාවකින් අවදි වෙනවා සමාධිය නැගිටි සිටිනවා. ඊළඟට ඒ විදිහටම ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන ගොට්ටාන හතර පුරුදු වෙනන් පස්සේ තමාගේ අර පටිභාග නිමිත්ත ආලෝකය භවාංගයට හෘදේ වස්තුවට යොමු කරලා ධානාංග පහ ප්‍රතිවේක්ෂා කරනවා. ධානාංග ආවර්ජනව වෙනයි ධානාංග ප්‍රතිවේක්ෂා වෙනයි. ධානාංග ප්‍රතිවේක්ෂාව කරන්නේ ඒ වෙලාවේ ඒ අර්පණාසිතේ පැවති විතර්කය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතා වෙන වෙනම ඉතින් බලන්නට ඕන. එතකොට ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කළ අයමත් අර ධ්‍යානයේ නැවත නැවත ආවර්ජන කරමින් සමාදින්දු. සියවර දහස්වර හරි එයි එදෙන්නට උන. සමාට එක ආසනයකදී ලැබුණා ඊළඟට දෙවෙනි ධ්‍යානය ගැන හිතන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව ප්‍රථම ධ්‍යානයේ වැඩි වාර ගණනක් සමවදී ප්‍රගුණ කරගන්නට උන. ඒ මක්නිසාද ඒක යත්කිච්චකං යදිච්චකං යාවකිච්චකං සමාපජ්ජතිපි උට්ඨාතිපි කියන දේශනාවට අනුව යම් තැනක යම් ඉරියව්වක යම් විටක හිතුණු වෙලාවේ සමාදින්ද ඒ ප්‍රගුණ වෙන්නට ඕන. ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය සඳහා පරිකරම කරන්නේ. ඉතින් මේ විදිහට දෙවෙනි ධ්‍යානය සඳහා පරිකරම කිරීමේදී මුලින්ම ලැබුණා වූ ප්‍රථම ධ්‍යානයට සමවැදී ඒ ප්‍රථම ධ්‍යානයෙන් නැගී ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරලා එයින් විතර්ක විචාර දෙකේ තියෙන ඖදාරිකත්වයේ සිහි කරන්නට ඕන. විතර්ක විචාර දෙක නීවරණයන්ට සමීපයි. විතර්ක විචාර දෙක ඉලික්පෙන සුළුයි කලබලකාරී සුළුයි. එනිසා විතර්ක විචාර දෙකින් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග තුන සාන්තයි ප්‍රණීතයි. ඒ ධ්‍යානාංග තුනින් යුක්ත වූ ද්විතිය ධ්‍යාන අර්පණාවට සමවදිමි. ධ්‍යාන අර්පණාවට ලැබේවා කියලා හිතාගෙන අයමත් අර ආනාපාන සති පටිභාග නිමිත්ත සිත පිහිටුවාගෙන භාවනා කරමු. මෙසේ භාවනා කිරීමේදී අර ප්‍රථම ධ්‍යානයට වඩා ඉතාමත්ම ප්‍රණීත ප්‍රීතිං කිරි ඉතිරි යන අති ශාන්ත වූ අති ප්‍රණීත වූ අර්පණාවක් ලැබේ. ඒ අර්පණා ලැබිච්ච ගමම් ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරන්නේ අයමත් ඒ අර්පණාට සමාදින්න ඕනේ. අදිෂ්ඨාන කරගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රීති අධ්‍යාන අර්පණා ලැබේවා කිය හිතමින් නැවත නැවත සමාදින්න ඕනේ. එසේ සමාදීම වැඩි කරගත්තන් පස්සේ තමයි අදිත්තාන ගුට්ටාන පච්චවේක්ඛනා කියන මේ වසීතා තුන පුරුදු කරන්නේ. ඒ වසීතා පහේම ප්‍රගුණ කරගෙන අර ප්‍රථම අධ්‍යාන වගේ කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වකදී ඒ ද්විතිය අධ්‍යාන සමාදින්න පුළුවන් හැටියටම ප්‍රගුණ කරගන්න වශී කරගන්න. ඉසේ වශී කරගෙන ගිහිල්ලා තමයි නැවත තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකරම කරනු කැමතිනම් ඒ ද්විතිය ධ්‍යානයේ තියෙන ප්‍රීතිය ඖදාරිකත්වයේ සිතන්නට ඕන. මේ ප්‍රීතිය විතර්ක විචාරයන්ට ආසන්නයි. මේ ප්‍රීතිය ඉලිප්පෙන සුළුයි කලබලකාරී සුළුයි හොද වැඩෙන සුළුයි. එනිසා ප්‍රීතියෙන් තොර වූ නිෂ්ප්‍රීතික සුඛයත් ඒකාග්‍රතාවත් සාන්තයි ප්‍රණීතයි. නිෂ්ක්‍රීතික සුඛේකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන අර්පණාවට සමවදිමි. තෘතිය ධ්‍යාන අර්පණාව මට ලැබේවා. අදිෂ්ඨාන කරගෙන එම ආනපාන පටිභාග නිමිත්ත සිට පිහිටුවාගෙන භාවනා කරා. ඉතින් දැන් ධ්‍යාන දෙකක් ප්‍රගුණ බැවින් ඒ යෝගාවචරයාට වැඩි වෙලාවක් නොගියලා අර නිෂ්ක්‍රීතික සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන අර්පණම් ලැබෙනවාමයි. හැබැයි ලැබිච්ච ගමන්ම ඒක වෙනස් වෙනවා. නමුත් ඊළඟට නැවත නැවත ආවර්ජනා කරමින් සමාධියෙන් නැවත නැවත සමාධි අර මුලින් වගේම ආවර්ජන සමාපර්ජන දෙකක් වැඩියෙන් කරලා අදිත්‍යාන වුට්ටාන පච්චවේකනා තුනට අනුව වශී කරනවා. ඒක හොඳට වශී භාවයට පමුණුවාගෙන ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන වගේම කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වක සිතූ කෙනෙහි සමාධින්ද ප්‍රගුණුණාට පස්සේ තමයි සතරවෙනි ධ්‍යානය සඳහා පරිකර්ම කරන්නේ. සතරවෙනි ධ්‍යානය සඳහා පරිකර්ම කරනු කැමැති යෝගාවචරයා විසින් තුන්වෙනි ධ්‍යානයේ තියෙන නිෂ්ක්‍රීතක සුඛ වේදනාවේ ආනිදීනව සීකරන්නට ඕනේ. මේ සුඛ වේදනාව ප්‍රීතියට ආසන්නයි. සුඛ වේදනාව රාගයට ආසන්නයි. නිසා සුඛ වේදනාව ආදීනව සහිතයි. උපේක්ෂා වේදනාවත් ඒකාග්‍රතාවත් ඇති ධ්‍යානයේ පැවති සුඛ වේදනාව නිෂ්ප්‍රේතක සුඛ වේදනාව ඒ ආදීන වශයෙන් සැලකලා සුඛ වේදනාවෙන් තුර උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානයේ තෘතිය ධ්‍යානට වඩා ශාන්ත ප්‍රණීතයි කියන එක නුවණින් තේරුම්ගෙන මේ ඉරියව්වේදී ඒ උපේක්ෂා ඒකාග්‍රතා චතුර්ථ ඥාන අර්පණාව පහළ වේවා ලැබේවා කියලා හිතාන ආනාපාන සති පටිභාග නිමිත්තානුව මෙනෙහි කරමු. සැබවින්ම ස්වල්ප වේලාවක් තුළදී ඒ විතාරකයක් නැති විචාරයක් නැති ප්‍රීතියක් නැති සුඛයක් නැති උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන අර්පණාව අර්පණාගත වෙනවා. ඒකත් නැවත නැවත සමවැදී හොඳට ප්‍රගුණ වලට පස්සේ ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන වුට්ටාන පච්චවේකණ කියන අවස්ථා හතරෙන් පහෙන්ම වශීභාවට පමුණවා ගන්න. ඒ තෘතිය ධ්‍යාන ඉක්මවා චතුර්ථ ධ්‍යානයේ සමවැදීම සඳහා පරිකාරම කරන යෝගාවචරයාට චතුර්ථ ධ්‍යාන උපචාරයේදීම ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නවතිනවා. නිරුද්ධ වෙනවා. චතුර්ථ ධ්‍යානයේදී ආශ්වාස ප්‍රශ්වාස පවතින්නේම නැහැ. ශුන් වශයෙන්වත් පවතින්නේ නැහැ. එනිසා තමයි චතුර්ථ ධ්‍යානයෙන් එහාට තියෙන ධ්‍යාන සියල්ලම ආනෙන්ජ සමාපatti කියන්නේ. තමා කැමති තාක් වේලාවක් අදිෂ්ඨාන කර කර ඒ ආශ්වාස ප්‍රශ්වාස නැතිව ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත සෑම අවස්ථාවකට වඩාමත් ප්‍රභාස්වරෝ පවත්න බැවින් ඒ ප්‍රභාසර වූ ආනාපාන සති පටිභාග නිමිත්තේ සිත පිහිටුවාගෙන සමාපත්තියෙන් ගත කරන. ඉතින් ඒ සමාපත්තියත් අගට ධ්‍යානාංග ප්‍රතිවීක්ෂා කරන. මෙන්න මේ විදිහට ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් යෝගාවචරයාට පුළුවන් වෙනවා රූපාචර ධ්‍යාන හතරම උපදවන්න. හැබැයි මේ ධ්‍යාන හතර උපදවා ගැනීම මුලින් අපහසු වෙන්න පුළුවන්. ඒ අපහසු වෙන්නේ හේතු තමයි සොයා ගන්නට ඕනේ. විශේෂයෙන්ම ශාරීරික සෞඛ්‍ය අවශ්‍යයි. ශරීර සෞඛ්‍ය ඇතොත් තමයි මේවා කෙරෙන්නේ. එකක් කියවන්නේ දසපාලි බෝධයන්ගෙන් එකක් ආබාධෝ කියන එක සුවල්පාරේ ආබාධ ආපදාවක් තියෙනවා නම් අසනීපයක් තියෙනවා නම් ආපදාවක් තියෙනවා. අනිත් සියල්ලට වඩා බාධාව තමයි නීවරණ පහ. ඒ නීවරණ පහ තමයි අපි ජය ගන්නට ඕනේ මුල් අවස්ථාවේ. මේ මුලින්ම බොහෝ දෙනාට අපහසු වන්නේ නීවරණ පහ සියුම් වශයෙන් අපේ සිත වට කරගන්න. කාමච්ඡන් ව්‍යාපාද තීන මිත්‍ත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ අපව හවට්ටනවා. නොඑක් විදිහෙන් මුහුණු වරින් එනවා හවට්ටනවා. ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට මුලින්ම තියෙන්න පුළුවන් සමාත තීන මිත්‍ති. තීන මිත්‍ය තියෙන්න පුළුවන් නිදිමතේම. ඔය නිදිමත ආවම හිත පාලනය කරගන්න බැරි වෙනවා. ඒක එක්තරා නීවරණ. අනෙක් කාරණේ තමයි උද්ධච්චය. ඔය දෙක බොහෝ සෙයින් ඇතින උද්දච්ච කෙනෙ විසිරියාව. එතකොට වික්ෂේපයයි ඔය ලීන භාවයයි මේ දෙක තමයි යෝගාවචරයට තදින්ම බාධා කරන්නේ. භාවනා කරුණු කැමති යෝගාවචරයෙකුට කාමච්ඡන්ද ව්‍යාපාදිකින් දෙක ඕලාරික වෙන්නේ නැහැ. නික්කම්ම ප්‍රතිපදාවට උරදී ලාදී ගත කරන බැවින් ඒ දෙක ඕලාරික වෙන්නේ නැහැ. හැබැයි සිවුම් වශයෙන් එනවා. සිවුම් වශයෙන් එනවා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක. ඕලාරික වශයෙන් එන්නේ මෙන්න මේ වික්ෂේපයයි කීන මිත්‍යයි. මේ දෙක තමන් ගාක් දුරට අපට බාධා කරන්නේ. ඒක නිසා හොඳට සිහිය පාවිච්චි වෙන්න ඕනේ තමාගේ සිතේ නීවරණ පහළ නොවන්නට. සිහියෙන් ඉන්නවා නම් කොයි වෙලාවකවත් නීවරණින් නැහැ. ඒ සිහිය මැඩ පවත්වාගෙන සිහිය අභිභවාගෙන එනවා නීවරණ පහ. ඒ සඳහා දැඩි උත්සාහයෙන් මේ සිහිය පාවිච්චි කරන්නට ඕනේ. සිහිය පාවිච්චි කිරීමට ඇති එකම පිළිවෙත තමයි මානසිකාරය. දැන් අපි සිහි කරගෙන හොඳට හිටියාට මේ සිහිය කියන එකත් ඇත්තට සෙනෙහක්ෂණයක් පාසා බිඳෙන චෛතසික ධර්මයක්නේ. ඒ සෙනෙහක්ෂණයක් පාසා බිඳෙන චෛතසික ධර්මයේ අර කුසල විචාරකයෙන් යුතුව මානසිකාර වේගය වැඩි කරන්න ඕන. ඒක තමයි අර ගණන, අනුබන්ධන, කුසන, තපන, සංලක්ෂණ මේ වචන වලින් කියවෙන්නේ. දැන් අපි ගණන් කිරීමේ ආරම්භයේදී ආශ්වාස ගන්නකොට ආශ්වාස රැල්ල හැපෙන තැන අරමුණු කරගෙන ආශ්වාස නිමිත්ත ආශ්වාස එකයි 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 කියලා කීපවරක් ගණන් කරගන්න. අර එකම ගාන කීපවරක් හිතන්නේ මක් නිසාද? සතිය අවදීන් තියාගන්න. සතිය නොබිදී තබා ගන්න. ඊළඟට ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස එකයි 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 කීප සැරයක් හිතෙන. එතකොට ප්‍රශ්වාස හුස්ම රැල්ල නිමවන තුරුම අතරක් නෑර අර කුසල විතර්කයෙන් මනසිකාර කරන්නට ඕන. එතකොට සිහිය අමතක වෙන්න වෙලාවක් නෑ. සිහිය අවදීන් සිටිනවා. මේ වගේම ගණන් කිරීම එකේ සිට අට දක්වා ගණන් කරන්න පුළුවන්. ඒ 10 දක්වත් පුළුවන්. විසුදු මාර්ගය හැටියට තවත් මීට වඩා සියුම් ලෙස ගණන් කරන්න තියෙනවා. ඒ කෙසේ නමුත් ගණන හෝ අර හුස්ම රැල්ල හෝ මෙනෙහි කිරීම අතරක් නෑර පැවැත්විය යුතුයි. සමහර විට එක හුස්ම රැල්ලක් ගණන් කරනකොට එකයි කියලා නවතිනවා. ඉතින් තමන් බලාගෙන ඉන්නවා වගේ හිතෙනවා. නමුත් ඒ තා සෙනෙකින් හිත විහිදී පිටස්තර දුවනවා. ඒක තමයි වික්ෂේපය කියන්නේ. මේක නිසා ඒ ගණනා හරි අනුබන්ධනා වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම හරි කරනකොට අතරක් නෑර සාන්තව ඉක්මන් නොවී ප්‍රමාණවී පැටලෙන්නේ නැතුව මෙනෙහි කරන්නට ඕන. දැන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කියන වචනේ මෙනෙහි කරනවා නම් ආශ්වාසයේ මුලපටන් ආශ්වාසයේ අවසාන වෙනතුරු ආශ්වාස හෙමින් කීප සැරයක් හිතන්නට ඕනේ. දැන් වචනෙන් හෙමින් කිව්වට හිතින් වේගෙන් හිතුවට කමක් නෑ. හිතින් වේගෙන් කියන්නේ හිතේ හිතේ මුළු ශක්තියම ඇතුළේ හිතුවට වරදක් නෑ. එතකොට සිහිය අවදීන් තියෙන්නේ. සිහිය අවදීන් කියනකොට නීවරණ එන්නේ නෑ. මෙන්න මේක ඉතා වැදගත් මේ මතක තබා ගත යුතු කාරණයක්. ඒ කියන්නේ මේ සිහිය අවදීන් තබා ගැනීමට අපි මිනිහි කිරීම හොඳට ශක්තිමත් කරන්නට ඕනේ. දැන් අපි හඬ නගා යම් කිසි දෙයක් සජ්ජායනා කරනවා කියලා හිතමු. හඬ නගා සජ්ජායනා කරනවා වගේ සිතින් හඬ නැගින්නේ නැතත් හිතින් වේගෙන් ඒක සිහි කරන්නට ඕන. එතකොටයි අපේ හිතේ නීවරණෙ නැතුව අවදියෙන් තබා ගන්න පුළුවන් සිහිය. ඒ සිහිය අවදියෙන් කියනවා නම් පංච නීවරණ නැමැති සතුරන් අපව යට කරගන්නේ නැහැ. පංච නීවරණයන් එන්නේ නැත්නම් අපට එකම ආසනයේදී පුළුවනි ඔය කියන උග්ගා නිමිති, ප්‍රතිභාග නිමිති, එවාගෙම ප්‍රථම ධානාන්ද අරපණ උපදවන්න පුළුවන්. ඉතින් අපි දික් සසරදී මේවා අනන්ත ජාතවල කරලා තියෙනවා. බුද්ධෝත්පාද කාලවලක් මේ වඩලා තියෙනවා. ඉතින් බුද්ධෝත්පාද කාලය අපට අංග සම්පූර්ණ උතුම් සීලයක් ඇති බැවින් සීල ස්කන්ධයක පිහිටා සිටින බැවින් සැබෑ සම්මාදිට්ඨිය ඇති බැවින් සති සමාධි ඥාන ඇති බැවින් බුද්ධෝත්පාද කාලයට වඩා මේ කාලෙදී අපට මේක වඩන්න පුළුවන්. මේ වඩන්න අපිට නොහැකි කියලා කවදාකවත් සිහිණකින්වත් නොසිතිය යුතුයි. මේ වඩන්න පුළුවනි. මේකට අවශ්‍ය ගුරු උපදේශයත් අපේ උත්සාහයත් තමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා පංච නීවරණයන් තේරුම් අරගෙන පංච නීවරණයන් හිතේ පහළ නොවන ඇටියට සිහිය පිහිටුවාගෙන මේ භාවනා වැඩිම කළ යුතු වෙනවා. අනික් කාරණය මේ භාවනා වැඩිීමේදී මීට පෙර අපි විපස්සනා භාවනාවත් එක්ක සංසන්දනය කරමින් යුගනත් වශයෙන් වැඩි වූ ක්‍රමයක් කවුරුත් පුරුදු කළදී ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී සත්‍යයක් ඇහුනොත් ඇහෙනවා ඇහෙනවා මෙනෙහි කිරීම වේදනාවක් දැනුනොත් වේදනාවක් වේදනාවක් මෙනෙහි කිරීම හිත විසිරී ගියා නම් සිත විසිරෙනවා සිත දුවනවා මෙනෙහි කිරීම නමුත් මේ කියන්නේ සමථ භාවනානු යෝගයේහි ඒ විපස්සනා කිසිවක් නොකළ යුතුයි ඒ විපස්සනා වශයෙන් අනුපස්සනා මෙනෙහි කරන්න කියොත් ආනාපාන සති සමාධියට කාලය මදි වෙනවා ඒ ප්‍රමාද වෙනවා සමාත අවුරුදු ගානක් ගියත් සමාධියක් ලැබෙන්නේ නැති වෙනවා හේතුව විපස්සනා කළ යුතු අරමුණු බහුලයි දොරටු හයකින් අපට අරමුණු ලැබෙනවා ඇහැට පේන අරමුණු කනට ඇහෙන ශබ්ද අරමුණු එවාගෙම ගන්ධ අරමුණු රස අරමුණු ස්පර්ශ අරමුණු සිතිවිලි අරමුණු ඔයෙක් දේවල් අපට එනවා ගලාගෙන එනවා ඒවා එකින් එකට අනුපස්සනා කරන්න ගියාම මේ සමත භාවනාවෙන් ලැබෙන්නේ තියෙන ඒකාග්‍රතාව නොලැබී යනවා ඒ අනුපස්සනා කිරීමේ අවස්ථාව ඉදිරියට තියෙනවා ආනාපාන සතියෙන් ධ්‍යාන හතර ලබාගෙන තවත් කැමතිනම් ඉදිරියට තියෙන ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරගෙන විදර්ශනාවට හැරෙන්න පුළුවන් එතකොට ඒ ඇහෙන පේන දේ පමණක් නෙමෙයි මුළු පංචස්කන්ධේමත් බාහිර සීළු පංචස්කන්ධමත් අජ්ජත් බහිද්දා සීලුම නාම රූප ධර්මත් අපට විදර්ශනාවට පහසුවෙන් ගන්න පුළුවන් හරියට දවල් කාලේ ඉර මුදුන් වෙලාවේ හාත්පස ආලෝකයේ තියෙන වගේ අපේ සිතේ ධ්‍යාන ආලෝකයේ පුරුදු කරගත්තාම අපට සීලුම නාම රූපයන් අතට ගත්ත නිල්ලි ගෙඩියක් වාගේ දකින්න පුළුවන් අතේතර රේඛාවක් දකින්න පුළුවන් ඊටාම සියුම් රූප කලාප නාම කලාපව දකින්න අවස්ථාව ලැබෙන නිසා දැම්මම විදර්ශනා කිරීම අවශ්‍ය නැහැ දැන් තියෙන්නේ ඒ සෑම අරමුණක්ම ප්‍රතික්ෂේප කරලා ඒ ඇහෙන පෙනෙන දැනෙන හැම අරමුණක්ම ගණන් ගන්න නැතුව අපේ සතිය මනාව පිහිටුවගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි හිත ඒකාග්‍රතාවට සමුණවා ගැනීම මේක ඉතා වැදගත් කාරණයක් දැන් බොහෝ යෝගාවචරයන් වහන්සේලාට ඒ විදර්ශනා ක්‍රමයේ ප්‍රගුණ වූ ඇති බැවින් විතරම ඒ පැත්තට හිත නැමෙනවා ආස්වාස ප්‍රස්වාස කරද්දි මෙනෙහි කරද්දි අර විදර්ශනාවට හිත වැටෙනවා අපි ඒකෙන් වෙන් කරගන්නට ඕනේ ඒක බුදුරජාණන් වහන්සේ උපදේශ වශයෙන් දීලා තියෙනවානේ කැමැති කැමැති වෙලාවක කැමැති කැමැති අරමුණක් ගන්න යෝගාවචරය සමර්ථ විය යුතුයි ඒකනේ කැමැති කැමැති භාවනා කමඨහනකට යෙදෙන්න සමර්ථ විය යුතුයි එකක් පුරුදු කරලා ඒකෙම ප්‍රතිතවීම නෙමෙයි අවශ්‍ය වෙලාවට ඒක ගන්නවා අවශ්‍ය වෙලාවට තවත් කමඨහනක් ගන්නවා ඒ විදිහට හැම කර්මස්ථානයකම ප්‍රගුණත්වය ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා ඉනිසාන රාහුල ස්වාමීන් වහන්සේට කර්මස්ථාන 7ක් උගන්වුවේ මියගිය ස්වාමීන් වහන්සේට කර්මස්ථාන 5ක් උගන්වුවේ ඒ යෝගාවචරයාට ඒ කමඨාන අවශ්‍යයි හැබැයි ඒක කලවම් වන්නේ නැහැ එකක් කනුවෙට ඒක පමණයි අනික කලවම් වෙන්නේ නැහැ අන්නේ විදිහට අපි පුරුදු වෙන්නට ඕනේ අපට ප්‍රගුණ වී තියෙන විපස්සනා භාවනාව ඒක නැවත අවස්ථාවක කරන්න ලැබෙනවා දැන් තියෙන්නේ මේ සමත වශයෙන් මේ දියුණු බලාපොරොත්තු වීම එතකොට මෙන්න මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාවේ අනුපිළිවෙලින් මේ විදිහට වැඩුවා නම් යථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් මේ ආනාපාන සතිය වැඩුවා නම් ආනාපාන චතුර්ථ ධ්‍යානෙම ලබන්න පුළුවන්. ඉතින් ආනාපාන චතුර්ථ ධ්‍යානෙන් නවතින්නේ දැන් අද මේ පවත්වාගෙන කමඨාන් පෙළේ පරමාර්ථය සියලුම අර්පණා කර්මස්ථාන ප්‍රගුණ කිරීම. ඒක යෝගාවචරයාට එක්තරා ධ්‍යාන ක්‍රීඩාවක් වගේ දැනෙන්න පුළුවන් ඉදිරියට. ඒ කියන්නේ දැන් මේ කමඨහන් පෙළ අපට ලබා දී වදාළ ඒ බුරුමරාට පා අවුචිත්තල පබ්බත ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන යෝගාවචරයන්ට ආනාපාන චතුර්ථ ධ්‍යානෙ වඩලා ඒක හොඳට ප්‍රගුණ කරගත්තෙන් පස්සේ ධක්ඛින් සාකාරයට හැරෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්වත්තින් සාකාරය බලන ඊළඟට තමාගේ අට්ටික පංජරයේ දෙන දෙස අරමුණු කරගෙන ඇටසැකිල්ලෙහිලා පටික්කෝල මනසිකාර ප්‍රථම අධ්‍යාන උපදවන ඒක හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒ පටික්කෝල මනසිකාරය අත්හැර දාලා ඒ අට්ටික අට්ටික පංජරයෙහි ඕදාත වර්ණය අරමුණු කරන ඕදාත වර්ණය අරමුණු කරගෙන ඊළඟට තමාගේ අට්ටික පංජරයෙන් ඕජාත ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ නැහැ. ඒක නිසා බාහිර පුද්ගලයන්ගේ ඒ අට්ටික පංජර අරමුණු කරන. ඉතින් දහ දෙනෙකුගේ විතරයටත් වැඩිහාරි පිරිසකගේ ඇට සැකිල්ල දෙපතුලේ පටන් හිස දක්වා බලමින් ඒ තමන්ගේ ඇට සැකිල්ලත් ඒ අනිත් ඇට සැකිලෙත් එක්කාසු කළ හිටින් ඉදිරිපිටට අරගෙන ඕධාත කසිනේ වඩන ඕධාත ඕධාත ඕධාත. ඒ වැඩීමේදී මුලින්ම උග්ඝා නිමිත්ත පහළ වෙනවා. දැන් මුලින් යෝගාවචරයා චතුර්ථඥානලාභී බැවින් ඒකා පහසු වෙනවා. නැවත ස්වල්ප වේලාවකින් එහෙම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොටගෙන ආනාපාන සතියේ මෙන්ම ධ්‍යාන හතරක් අනුපිළිවෙලින් වර්ධනය කරන වඩන. එයින් නවතින්නේ ඊළඟට යෝගාවචරයා මෛත්‍රී කර්මස්ථානයට හැරෙනවා. මෛත්‍රී කර්මස්ථානයේ තියෙනවානේ ධ්‍යාන තුනක් බැගින් උපදවන්න සීමා සම්භේදය කරන. සීමා සම්භේදය කළ ධ්‍යාන සියල්ල මෛත්‍රී ධ්‍යාන ඕදිසෝ අනෝදිසෝ වශයෙන් වඩන. ඒක සියල්ල සම්පූර්ණ කළ කැමතිනම් කරුණා බ්‍රහ්මගිරිනියට එයින් ධ්‍යාන තුන තුන. ඊළඟට මුදිතා බ්‍රහ්ම විහරණයට එයින් ධ්‍යාන තුන තුන. උපේක්ඛා බ්‍රහ්ම විහරණයට එහි හතරවෙනි ධ්‍යානෙ. මේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් කර්මස්ථාන සම්පූර්ණ කරනවා. අර්පණා කර්මස්ථාන. ඊළඟට අසුභ කර්මස්ථානට හැරෙනවා. ඒ කියන්නේ උද්දුමාතකාදී අවිඥානික අසුභ ප්‍රථම ධ්‍යාන 10 උපදවනවා. තවත් දුරට යෝගාවචරයාගේ හිතේ ශක්තිය ඇතොත් වර්ණ කසන වශයෙන් කසන වඩනවා. එවාගේම භූත කාසින වඩනවා, ආලෝක කාසින, ආකාශ කාසින. මේ විදිහට අනුපිළිවෙලින් සියලුම කර්මස්ථාන අර්පණා කර්මස්ථාන 30ම ප්‍රගුණ කරගන්න පුළුවන් වෙනවා. තවත් දුරට අරූප සමාප්පත්තියට හැරෙන්නත් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ විදිහට සියලුම සමත භාවනාව නිමකලයන් පස්සේ යෝගාවචරයාට උපදෙස් දෙන්නේ ධාතු කර්මස්ථානෙ ගැන. ඒ ධාතු කර්මස්ථානයේ තුලින් ආධ්‍යාත්මික සතර ධාතු අරමුණු කොට ආධ්‍යාත්මික සතර ධාතු හා ආකාශ ධාතු අනුව රූප කලාප වෙන් කරගන්න සමර්ථ වෙනවා. ඊළඟට බාහිර පුද්ගලයන්ගේ ඒ වගේම సంతානල සතර ධාතු මුල් කොට ඇති රූප කලාප වෙන් කරගන්න ආධ්‍යාත්මික බාහිර රූප පරිග්‍රහණය කරලා ඊළඟට නාම ධර්මයන් පරිග්‍රහණය කරගන්න. නාම ධර්මයන් තමාගේ හුරුද වස්තුවේ හිතින් අරමුණු කොට හුරුද වස්තුවේ සිත් උපදින හැටි අරමුණු කරනවා. ඒ වගේම මේ චක්ෂුද්්වාර සෝතද්්වාර ආදී දොරටු පහේමත් ඒ සිත් උපදින හැටි අරමුණු කරනවා. චිත්ත වීති වශයෙන් සිත් පහළ වෙන හැටි, ඒ එක එක චිත්තයක ඡායසක ධර්ම සම්ප්‍රයුක්ත වෙන හැටි ඔක්කොම බලනවා. ඉතින් මේ විදිහට බාහිර පුද්ගල సంతානවල චිත්ත ඡායසක ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම ඒ නාම රූප දෙක සියල්ල පරිග්‍රහණය කලන් පස්සේ අතීතයටත් අනාගතයටත් ඉස යවමින් නිසැ හැටියට අතීත අනාගත නාම රූප සියල්ල සම්පින්දණය කොට දැක ගන්නවා. නාම රූප පරිග්‍රහණය කළා, එහි තියෙන ලක්ෂණ සස පච්චුපට්ඨාන පදට්ඨාන පරිග්‍රහණය කරලා, ඒ වාගේ හේතුඵල සම්බන්ධතාවන් ප්‍රතිසම්පාදේ පරිග්‍රහණය කරලා, ඒ වාගේම අතීත භවය අනාගත භවය පවා බලලා මේ විදිහට තුන් කාලයටම සම්බන්ධ ස්කන්ධ පංචකයනු නාම රූප පරිග්‍රහණයක්, එවැගේම හේතුඵල සම්බන්ධතාවෙන් පටිච්චසමුප්පාද පරිග්‍රහණයක් කළයි ඊට පස්සේ උද්‍යව්‍ය ඥානෙට හැරෙන්නේ. ඉතින් මේවා එකින් එකට වඩන්නට යාමෙන් යෝගාවචරයාට පුදුමාකාර ආධ්‍යාත්මික දියුණුවක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයෙහි අපි මොනතරම් සංසාරයෙහි අතරමං වී සිටියාද, අද තමයි නිවන් මඟ නියම විදියට අපි ගමන් කරන්න කියලා තමට පුදුමාකාර සම්පාදනයක් සොම්නසක් ඇති කරගන්න පුළුවන්. එපමණක් නෙමෙයි ආධ්‍යාත්මික සංතානික 1500ක් පමණ මේ කෙලෙසුන්ගේ තදංග විස්කම්බන වශයෙන් යටපත් වීම නිසා ජීවිතයේ හරියට අරහත්ත්වයට පත් වුණා වගේ නික්ලේශී ගතියක් විතර දැනෙන්න පුළුවන්. ඒ නික්ලේශී වුණා නෙමෙයි, නමුත් නික්ලේශී බවට යන මාර්ගයේ ගමන් කරන අවස්ථාවක්. මේ විදිහට උද්‍යාව්‍යේ ඥාන, භංග ඥාන ආදී අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩන යෝගාවචරයාට තමාගේ හේතු සම්පත් තිබුණා නම්, ඉන්ද්‍රිය බල බොජ්ජංග මග්ගංග විසද සුවිසද බාට පැමුණා නම්, ඒ ආනාපාන සතියෙන් ආරම්භ කරගන්නා ලද මේ සමත භාවනා විපස්සනා භාවනා අභිවර්ධනයේ වී මාර්ගඵලාබෝධින් සාන්ත නිවන සාක්ෂාත් වෙනවා. එනිසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාළේ මේ ආනාපාන සතිය වැඩිවීමෙන් සතිපට්ඨාන සතර වැඩෙනවා. සතිපට්ඨාන සතර වැඩිවීමෙන් බොජ්ජංග ධර්ම හත වැඩෙනවා. බොජ්ජංග හත වැඩිවීම නිසා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කොට වදාළා. මේ අනුව සලකා අපේ ජීවිතයෙන් ගන්න තියෙන උසස්ම අර්ථය මේකයි කියලා තීරුම්ගෙන අපි ලබාගත් ශ්‍රේෂ්ඨ ශාසනික ප්‍රවෘජා උපසම්පදා භූමිය පිහිටා අපට මේ ලැබුණු උතුම් කමඨහම් පෙළ අත් නොහැර දැන් ඉතින් හෙට දවසේ කමඨහම් අපි නවත්වනවා නෙමෙයි නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා දිගට තමන් ඉන්නේ තැන්වල මේ කමඨහම් පෙළ වඩන්නට අපි අපේක්ෂා කරමු, බලාපොරොත්තුමු, අදිෂ්ඨාන කරගනිමු. එතකොට එයින් අප ලබාගත් බුද්ධ ශාසනයෙන් නිම ඵල නිලාගත්තා වෙනවා. එකමනක් නෙමෙයි අද කාලේ මේ ධ්‍යාන මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් අයුතු අයථා සිතිවිලි සිතනවා කතා කරනවා. ඒ අයට බුද්ධ ශාසනයේ නෛර්යාචත්වයේ වටහා දීමටත් මේක හේතු වෙනවා. ඒ මොකද අපේ පූජනීය පණ්ඩිත ස්වාමීන් වහන්සේත් පූජනීය බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේත් මේ යෝගාස්ම ශාස්ත්‍රාණමෙති උතුම් වැඩපිළිවෙලක් පටන්ගෙන වදාළේ සීක්‍රියෙන් පිරිහෙන ප්‍රතිපත්ති ශාසනය රැකගෙන ධ්‍යාන මාර්ගඵලාභින් ඇති කරගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් වේ. එනිසා ඒ ලෞකික අපේක්ෂාවන්ගෙන් තොරව ලෝකෝත්තර පරමාර්ථයන් සිටී දරාගෙන පටන්ගත් මේ සසුන් වැඩපිළිවෙලට උරදී ලයදී ඇතුළත් වී සිටින අප සෑම දෙනාම මේ ලබාගත් උතුම් ප්‍රෝජා ජීවිතයෙන් සසුන් පිළිවෙත් ජීවිතයෙන් නෙක්ඛම්ම ජීවිතයෙන් නියම ඵල නෙලා ගැනීමට අපි විශේෂයෙන්ම අදිෂ්ඨාන තබා ගනිමු. දැන් ඒ අනුව අපි පේලියට දින 22ක් මේ උතුම් වැඩසටහන ගෙනාවා. නමුත් අපේ ජීවිතාන්තය දක්වා මේ වැඩසටහන තුළින් ඵල නෙලන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද මෙතෙක් දවස් අප රැස් කරගත්තා වූ මේ නිර්වාණගාමිනී ප්‍රතිපත්ති සම්භාරය ලෝකයටම පිහිටවන ලෝකාල වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්ම මූලී උතුම් බුද්ධ පූජාවක් බවට පැමිණේවා. සපරියාප්තික නවලෝතුරා ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් බවට පැමිණේවා. අෂ්ටාදි පුඤ්ජල මහා සංඝරත්නය ඉදිරියේ සංඝගත දක්ෂිණා පූජාවක් වැනි වේවා. අපට මඟඵල නිවන් සඳහා උපකාර වන කල්යාණ මිත්‍ර ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් බවට පැමිණේවා. පිරිහියන බුදු සසුන නොපිරිහි අවුරුදු 5000ක් පැවැත්මට අපේ මේ ප්‍රතිපත්තියේ ධර්ම බලයක් බවට පත් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්ධු මිත්‍රාදී සකල ඥාත වර්ගයා අපට සිව්පසයෙන් අප උපකාර කොට තබා පරලුව ගිය දායක කාරකාදීන්ටත් මේ කුසල සම්භාරයේ ලොවි ලෝතුරා සූපිනිස වේවා. ආරක්ෂක දෙවිදේවතා මණ්ඩුල්ලද මේ කුසල් අනුමෝදන් බුදු සසුනේ චිරජීවනයේත වැඩි වැඩියෙන් දේවාරක්ෂාවද සලසා දෙත්වා. පැතුව බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මේ නිවන් මඟ ආලෝකමත් කොට දී වදාළ අතිපූජනීය පණ්ඩිත මාහිමියන් වහන්සේට නිරෝගී සැප බල ඇතුව අප වැනිසේ දහස් ගණන් කුලදරුවන්ට නිවන් මඟ දක්වනු පිණිස 120 වසරකට වැඩි කලක් දීර්ඝාසනයේ සම්පත් ලැබේවා. බුදු සසුනේ චිරජීවනයේ සඳහාම උපකාරී වූයේ මහෝත්තමයන් වහන්සේ තුතුන් ලෝතුරා බුදුබව මත් වේවා. අපට මේ කමතහම් පෙළ සරලව එවාගේම පැහැදිලිව උගන්වා වදාරණ අපේ පූජනීය පා අවසයාඩෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනට තියෙන රෝගාබාධ සියල්ලම සංසිඳී නිරෝගී සැප බල ඇතු 120 වසරකට වැඩි කලක් දීර්ඝව ලැබේවා. ඒ මාහිමියන් වහන්සේද පැතු බෝධියකින් අමා මහ නිවන් සුව අත්පත් වේවා. එවාගේම අපේ සිව්පස දාන දායක කාරකාදී සත්පුරුෂ මණ්ඩුල්ලට අවීචේ පටන් භවාග්‍රේ දක්වා තිස්සේ භූමිතල වාසීන්ට දස දිසා වාසීන්ට සමස්ත ලෝක වාසීන්ටත් මේ කුසල සම්පත්තිය අත්පත්ව ඒ සෑම දිනාටම ලොවි ලෝතුරා සූපිනිස වේවා. අපේ මේ ප්‍රියශීලී සීලු සබ්‍රහ්මචාරීන් වහන්සේලාට උපාසක මහත්තුරුන්ට උපකාරක සැමට මේ උතුම් භාවනා කමඨාම් පෙළ තව තවත් අභිවර්ධනය කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදේ ආයු වර්ණ සැප බල ඥාන සති සමාධි ඥාන ගුණ නුවණ තව තවත් මුදුන්පත් වේවා. එමඟින් ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා ඥාන පිළිවෙලින් ඇතු අධිගම බෝධි ආනයන් සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු.